තව මේ පඤ්ඤතිය මේ නවවිධ ආගාධ වස්තු විස්තර කරන්න කියලා. දැන් මේ ආගාධය කියන වචනේ කියනකොටම දකින්න ඕනේ මහා ප්‍රපාතයක හැටි. වැටුණෝ ගොඩේ ඉඳ බෑ ආගාධේ. කොහෙන් බැලුවත් ගොඩේ ඉඳ ක්‍රමයක් නැති. මහා ගැඹුරු අනාත වෙන තැනකට වැටෙනවා. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. මේකට පළවෙනි මුල තියෙන්නේ මම වගේ කියන දැඩි බලාපොරොත්තුව. මේ ධර්මාවෝදේ අඩුපාඩුව. ධර්මාවෝදයක් නැති කෙනෙකුට තමයි මේක විශේෂයෙන් බලපාන පෘථජන මට්ටමේ අයට මේ ආගාධ බලපානවා. එතන මොකද වෙන්නේ? මම කියන தත්වෙන් වැජමෙන්ද හරි ආසාවක් තියෙනවා. මම කියන தත්තේ බොහෝම ඉහලින් හිතනවා. ඒ தත්තේ වැජමෙන්ද හරි ආසාවක් තියෙනවා. මෙහෙම ස්වභාවය. අන්නේ ස්වභාවය නිසාම තමන් නොඑක ආකාරයෙන් කටයුතු කරනවායි තමන්ගේ தත්වතාලාන්තරයේ ගොඩනගා ගන්න. ලාභී කීර්තිය ප්‍රශංසාව ගොඩනගා ගන්න උත්සාහ කරනවා. මොකද ඒක හරි වටනවා කියලා හිතන නිසාම. ඒ හිතන සරම තමයි පෘථජන මනසේ ස්වභාවය. නොවටිනා දේ වටිනවා කියන දෘෂ්ටිය. ඉතින් මෙහෙම කටයුතු කරන්නේ එකෙක් නෙමෙයි. මහා තරංගයක් ලෝකේ තියෙන්නේ. එක්කෙනෙක් ලාභ ලබන්න හදනකොට තව 100ක් ඒ වගේම ලාභ ලබන්න ලැහැත්තිලා ලඟ වෙලා ඉන්නේ. අනික කොකම තමන්ගේ තරංගකාරිය වෙනවා. ඒ තරංගකාරිය පළවෙනියා වෙන්න එක්කෙනෙකුට ඉල දෙන්න කැමති නැහැ. මොනවා හරි පහර ගහනවා. නින්දා අපහාස කරනවා. වටවන්න බලනවා. තමන් නැගී සිටින්න බලනවා. මෙන්න මේ වගේ අවස්ථාවක් තුළ එයාට වෙනවා මහා අපරාධයක් කළේ අසාධාරණයක් කළේ බංගුන්ට හිංගි හිංසා කරන්න තුල නැගින්න හැදුවේ. මේ ලාභය ලබා ගන්න හැදුවේ කාටවත් කරදර කරලා නෙමෙයි. ඇයි එහෙම මට කරදර කරන්නේ? ඔහුට නම් හොදක් වෙන්න එපා, වගතුවක් වෙන්න එපා, අසාධාරණ කාලකන්ණි කියලා මෙහෙම බයින්න පටන් ගන්න. තමන් දන්නේ නැති වැඩක් නැති හිස් ලෝකයක් තුළ හැකවර්ණ දාන්න ගිහිල්ලා ලාභ ලබන්න ගිහිල්ලා එබඳුම තරඟකාරී ලෝකේ මස් කටට පොර කරන බල්ලෝ වාගින්න තව එකෙක් පොර කාලිටම විනාශයක් කරපුවාම මේ ලෝකෙ හැටි ගැන හිතන්නේ නැතුව අයිති අසාධාරණ කෙනෙකුට කියලා සාප කරනවා. මේ සාප කිරීම කවදාවත් Tamanට යහපතක් වෙන එකක් නන් නෙමෙයි. අසාර ලෝකේ தත්ත්වය දැනගෙන ලැබෙන හැටියේ මේ ලෝකෙන් කටයුතු කරමින් අලෝභ අධේ සමෝහේ ප්‍රගුණ කරගෙන තමන් ලාභකී ප්‍රහංසාවෙන් ගැති වෙන්නේ නැතුව කටයුතු කළා විමුක්තියක් ලබා ගන්න බලනවා නම් ඒක ආර්ය ධර්මයේ. එහෙම කෙනාටමයි නිදහතට මඟ පෑදෙන්නේ. මනස ඒ තරමට පිරිසිදු වුණා නම් ඒ පිරිසිදු මානසිකත්වයේ හේතු කරගෙන කෙනෙක් කරදර කරන්න හැදුවොත් ඒ කරදරේ සිද්ධ වෙන්නේ නැති වෙන්නේ බේරෙන්න මඟකුත් පෑදෙනවා. හැබැයි කොච්චර තමන්ගේ ලාභකී ප්‍රශංසා ගලා ඉන්න පටන් ගත්තා. අලකොලේට දාපු වතුර බිඳුව අලකොලිය අල්ලන්නේ නැතුව වාගේ. නෙළුම්පතේ තියෙන වතුර බිඳුව නෙළුම්පත අල්ලන්නේ නැතුව වාගේ. ඒ ලාභකී ප්‍රශංසා වලින් ඒ ආරි ධර්මයට ඇති කෙනා මත් කරන්න බෑ. ප්‍රමාද කරන්න බෑ. ඉතින්දපත් නොවුණු අයට මහා ශාප හිතක් ඇති කරන්න හිතෙනවා. මට අවැඩ කරලා පෙවුන්ට වගතුවක් නම් වෙන්න එපා. උන්ට සාප වේයා. මෙහෙම අදහස් වෙනවා. මෙන්න මේකට කියනවා නවවිධ ආගාධයන්ගෙන් පළවෙනි ආගාධයට වැටුණා. තමන්ම මුල් කරගෙන. ඉතින් හරි කියලා කොච්චර හිතුවා සාධාරණ යුක්තිය කියලා කොච්චර කතා කරන්න ගියත් තමන් අන්‍යයන්ට අවඩක් වේවා කියන හැඟීමක් හතුරට හරි අවඩක් වේවා කියන හැඟීමක් ගත්තා නම් තමන් පළමු ආගාධයේ වැටෙනවා. ආර්ය මාර්ගයට බාධායි. පළවෙනි ආගාධ වස්තු වල නෝක. දැන් ඒ වාගේම ওই தත්ත්වෙම දකින්නවා. තමන් ගැන හිතුවා වාගේම. තමන්ගේ හිතවත්තු ඉන්නවා. ළඟම හිතවත්තු. ඒව නැත්නම් කොහොම හරි තමන්ට ප්‍රියමනාපය. ඒ කෙනෙකුට කවුරු හරි ඔහොම කරදරයක් කරනවා දකින්න ලැබෙනවා. ඒ ලැබුණාමත් මොකද කරන්නේ? මගේ හිතවතට අයුක්තියක් අසාධාරණයක් කරපෙන්න නම් හරියන්න එපා. ඔවුන් වෙනසිලා ඵලය. මෙන්න මෙහෙම අදහසක් ගන්නවා. එහෙම කියනවා හිතනවා. යමක් කරන්න පුළුවන් නම් ඒකත් කරනවා වෙනසෙන්. ඵලි ගන්නවා. මෙන්න දෙවෙනි ආගාධ වස්තුව. තමන්ට වැඩක් කළා කියලා අනික් කාරණේ තමාගේ හිතවතට වැඩක් කළා කියලා ආගාධ වස්තු දෙකක් කියවුණා. අනික දකින්න මගේ හතුරෙක් ඉන්නවා. ඒ හතුරාට කවුරු හරි උදව් උපකාර කරනවා. එහෙම එකක් දැනගත්තොත් මගේ හතුරා වෙනසෙනකම් මම බලා ඉන්නේ. ඕක නගා සිටවල උදව් උපකාර කරන කාට වගතුවක් වෙන්න එපා. ඌත් මගේ හතුරේ. මොකද මගේ හතුරාට උදව් කරන නිසා. මෙන්න මෙහෙම හිතාගෙන හතුරාන්ට උදව් කරනවායි කියලා සාප කරනවා. උදව් කරන අයට. මෙන්න මේකට කියනවා තුන්වෙනි ආගාධ වස්තුව. ඔය වර්තමානයේ මුල් කරගෙන නැත්නම් අර අපි අර කිව්ව පච්චුප්පන්න හේවත් වර්තමාන මොහොත කිව්වේ ඒකයි. පච්චුප්පන්න මොහොත කිව්වේ මේ ඉපදිලා හිට මේ ඉඳ කාලේ මුල් කරගෙන කිව්වනම් ඔන්න ඔය ටික මුල් කරගෙන ඔතන වස්තු තුනක් කියවුණ. ඒ වගේ මේ කාලයෙන් පස්සේ ඊට ඉස්සෙල්ලා මතක අතීතයක් තියෙනවා. පුංචි කාලේ හරි වයසට ගිය කෙනෙක් නම් තරුණ කාලේ හරි අතීතේ මතක් වෙලා ඔය ආකාරයෙන් තමන්ට හිංගි හිංසා කරපුවා මතක් වෙලා කරදර කරපුවා මතක් වෙලා ඔවුන්ට නා වගතුවක් එන්න එපා කියලා අතීතයේ සිහි කළා සාප කරනවා. තවදුරටත් හතරවෙනි ආගාධ වස්තුවත් එනවා. ඒ වගේ තමන්ගේ මිතුරන්ට අයහපතක් ඉස්සර කළා කියලා ඒ කරපු අයට සාප කරනවා. පස්වෙනි ආගාධ වස්තුවත් හැදුනවා. ඔවුන් ඉස්සර මගේ ඉන්න හතුරන්ට උදව් කළා කියලා උදව් කරපු අය කෙරෙහි සාප කරනවා. පස්සෙත් මතක් වෙන. හයවෙනි ආගාධ වස්තුවත් හැදුනා. ඊට පස්සේ කල්පනා කරනවා. ඔය හතුරන්ට උදව් කළොත් මතු අනාගතේ හැරි යමෙක් උදව් හිංගි හිංසා මගේ මිතුරන්ට හිංගි හිංසා කරනවා නම් කරදර කරනවා නම් ඔවුන්ට වගතුවක් වෙන්නත් එපා යහපතක් වෙන්නත් එපා කියලා හිත හිතා සාප කරනවා. ඔවුන්ට හරි ගියොත් ඔවුන් අපේ හතුරු මතුත් අපිට හිංගි කරන්න පුළුවන්. මට හිංගි කරන්න පුළුවන්. අන්න ඇති වෙනවා සාපය. තමන්ට වෙනවා සාපය. හත්වෙනි ආගාධ වස්තුවත් ආවා. තමන් මුල් කරගෙන. මගේ මිතුරන්ට හිංගි හිංසා කරන්න පුළුවන් වෙයි ඉදිරියටත් කියලා හිතුණොත්. ඒකෙන් හටගන්න දුෘෂ්‍යතාවේ. අටවැනි ආගාධ වස්තුව. අනාගතයේදී ඔවුන්ට හරි ගියොත් මගේ හතුරන්ට උදව් කරයි. ඒකින්ද ඔවුන්ට නම් හරියන්න එපා. මෙන්න මේ අදහසක් ආවොත් නවවැනි ආගාධ වස්තු. ඔය ආගාධ වස්තු නමේ හරි භයානකයි. ඔතන ඉන්න තාකල් සසරේ මිදෙන්න බෑ. ඒ මානසිකත්වයේ ඉන්න තාකල් ඔහු දුගතියේ මිදෙන්න බෑ. ඔහුට ව්‍යාපාද නීවරණය දුරු වෙන්නේ නැහැ. කාමච්ඡන්ද නීවරණය දුරු කරගන්න බැරි නිසා තමයි ඒ ශාපයට ලක් වෙන්න ඔහුගේ මානසිකත්වයේ ගොඩ නැගුණේ. ඉතින් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණයන්ගෙන් යුක්තයි හැම මොහොතක් ගානේ. ওই නීවරණ පහෙන් යුක්ත වෙන පුද්ගලයා කොච්චර භාවනානුයෝගීව හිටියත් කොච්චර බණාගෙන හිටියත් අර හිත මතක් වෙනකොටම ඔක්කොම අහකට යනවා. මට වැඩක් නැහැ වනෝලි. මට කරපු එකේ ඵලි ආරම්භ මිසක් නවතින්නේ නැහැ. අදහසක් එනකොට එහෙනම් ඵලි ගන්න නම් සාන්තුවරේ කියලා බෑනේ. මොකෙද්ද වෙන්න ඕනේ? එක්ක නයෙක් වෙන්න ඕනේ, එක්ක පොළඟෙක් වෙන්න ඕනේ, එක්ක හැපින්නක් වෙන්න ඕනේ, එක්ක යසනියක් වෙන්න ඕනේ. ඊට ගැලපෙන එකෙක් වෙන්න ඕනේ. බිල්ල කඩায়න කණෙක්ෙක් වෙන්න ඕනේ. දලදික් වෙච්ච එකෙක් වෙන්න ඕනේ. අනිකගේ බෙල්ලේ දිලා ලේ උරාබොන එකෙක් වෙන්න ඕනේ. ඔය ජාතිය සතෙක් වෙලා හරි උපදින්න ඕන. එහෙනම් දුගතියක සසර ගමනක පවතින මහා ආගාධියට වැටෙන කෙනෙක් වෙනවා කියන්නේ ඕකයි. එදා ඒක භයානකත්වයේ තේරුම් ගත්ත කෙනා ඔය විදිහට සසර ආදීනව දකින්න ඕනේ. නවිද ආගාධ වත්තුන්ගේ ආදීනව දැකලා මනස සීනුවනින් යුතව එවඳු ආදීනව වැත්තාව ලෝකේ මම මොනව හොයන්නද? මට වැඩක් නැහැ ලාභ කීර්ති ප්‍රහංසාවලි. ඒ ලාභ කීර්ති ප්‍රහංසා මට කරන යහපතක් ඇත්තේ නැහැ. මුලා කරලා හවට්ටනවා මිස. මම මේ බන්දේ කියලා හවට්ටයි. අවුරුදු කීයක් ඉන්නකන් මැරෙනකන් කොයි මොහොතේ මැරෙයි දන්නේ නැහැ. ඒක තමයි මගේ ලොකුකම මම රවට්ටන්නේ. දැන් මං කෝටිපතියා. මට වාහනයක් තියෙනවා. අනිකට නැහැ. මට මෙච්චර ඉඩම් තියෙනවා. ඉතින් මම ඉඩම් හිමි වැවිලිකරු. ලොකු කෙනෙක්. මම තමයි අහවල් නඩුකාරතුමා. මම තමයි අහවල් ඇමතිවරයා, මන්ත්‍රීවරයා, ජනාධිපති. මේ ආදිවාසීන් තමයි ලාභ කීර්ති ප්‍රහංසාවලින් මත් වෙනවා. හුස්මක් උඩගෙන පහතරෙන් ඉඳලා හොක් ගාලා පණ යන්න පුළුවන්. එහෙම කයත් තියාගෙන, එහෙම ජීවිතයක් තියාගෙන. මෙන්න මෙහෙම දකින්න ඕනේ අසාර බව. ලාභ කීර්ති ප්‍රහංසා කියන්නේ හිස් අසාර දේවල්. මහණනි, මාර්යාගේ ඇම කියන්නේ, මාර්යාගේ බිලීකොකු කියන්නේ, මාර්යාන පිටි බිලී බාන්නාගේ බිලීකොකු කියන්නේ ඔන්න ඔය ලාභ කීර්ති ප්‍රහංසා වලට. ඔවා බිලීකොකු වාගේ. හිතා ගන්න තේරුම් ගන්න. ලාභ කීර්ති ප්‍රහංසා වලට මත් වෙන්න එපා. මේ ආකාරයෙන් බුදුරන් වහන්සේ විග්‍රහ කරලා තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ මේ විදිහට දහම් දැකලා සිහි කරලා බලන්න ඕනේ මේ ආදීන වල හැටි. ඒවා කොහොමද අපිට යහපතක් දෙන්නේ? එහෙනම් මොනවා බලාගෙනද මම මේ ටික කරගත්තේ? ලාභයේ කීර්තිය ප්‍රශංසාව කොච්චර වටනවාද කියන මුලා දෘෂ්ටියක් නිසා. ඊළඟ ඒ දෘෂ්ටිය මිසක් කවදාවත් මට ලාභ කීර්ති ප්‍රශංසාව ලබාගෙන සැනසෙන්න ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ඒකත් දකින්න ඕන. මෙච්චර කාල ලෝක ජනාධිපතිවරු කොච්චර හිටියද, රජවරු කොච්චර හිටියද, විවිධ රටවල ජනාධිපතිවරු කොච්චර හිටියද, මහරජ පාලනය කළාද කොච්චර කාලයකටද, අවසානයේ කොහොමද මලි හෙව්වොත් බැලුවොත් තේරෙනවා තත්ත්වය මොකද්ද කියලා. මුළු ලෝකෙම අයිති කරගෙන හිටියත් අන්තිමට කරලා තියෙන්නේ මොකද්ද හිතලා බලන්න ඕනේ. ලංකාවට ආපු එක්තරා කෝටිපති මහත්මයෙක් තමන්ගේ වර්ණාව හාමුදුරුවෝ වෙනුවට කියනවා. ස්වාමීන් වහන්ස, මට ඇමරිකාවේ අක්කර මෙච්චර තියෙනවා ඉඩම් ප්‍රමාණය. ලංකාවේ තියෙනවා මෙච්චර. රුසියාවේ තියෙනවා කියලා මේ කේකින් එක පෙන්නනවා. ඉතින් හාමුදුරුවෝ අහනවා. ඉතින් ඇමරිකාවේ එක කකුලක් තියාගන්නකෝ, රුසියාවේ අනික කකුල දිලා බත් පිගානේ මෙහෙ දිලා කණ්ඩෝ. ආ බත් පිගාන. යා උදවි බලනවා මොකද මේ හාමුදුරුවෝ කිව්වේ. ඔයාට ඕක කරන්න පුළුවන්. බෑනේ හාමුදුරුවෝ. ඉන් තියෙනවා කියන එක ඔයාගේ දෘෂ්ටිය. ඔයා ඉන්නේ මේ පොළොවේ කොතන හරි පුංචි තැනකනි. අනික ඔක්කොම මොකද්ද? ඔයාගේ මතයක් තියෙනවා ඒවා එයාගේ කියලා. ඔයාට කවදාවත් මේ ලෝකේ කොච්චර තිබුණත් ඔන්න ඔච්චර අහිමි. කොච්චර තිබුණා කිව්වත් ඔයා පරිහරණය කරන පොඩ්ඩක් තියෙනවා, ඔච්චරනේ පරිහරණය කරන්න. අනික ඔක්කොම වචනේ කිය කිය ඉඳලා කොයි විලා හරි මැරලා යනවා, ඔච්චර නේද? ඔයින් එහා දෙයක් ඔයාට තියෙනවද, හම්බ වෙනවද? ඔය ටික හිතලා බලන්නකම නැති වැඩි දුගී මිනිසියා කරන්න හරියට වඩා දෙයක් ඔයාට ඔගෙන් තියෙනවද ලෝකේ? එයාත් මෙතන බත් පිගාන තියාගෙන, ඔය පුටුවක ඉන්නවා ඉඳගෙන, ඔය බත් පිගාන උකුලට හරි හරි මේසි අකුර තියාගෙන කයි බත් පිගාන දෙකක් තිබුණාත් එකයි කන්නේ. අර නැතිවරි මිනිසයාත් ඔච්චරයි ඔය විදිහට කරන්නේ. ලෝකේ පරිහරණය දෙන්නම සමානයි. එහෙනම් රුසියාවේ තියෙන කොටසයි, ඇමරිකාවේ තියෙන කොටසයි, ලංකාවේ තියෙන කොටසයි ගැන හිතපු ඔක්කොම ටික තමන්ගේ හිතේ ඇති කරගත්ත ප්‍රලාප මිසක් වෙන දෙයක් නැහැ කියලා තේරුම් ගන්න කියලා හිඟියපුහම තමයි එයාටත් ලෝකේ යථාර්ථය තේරුණේ. අන්න ලාභ කීර්ති ප්‍රහංසා වලට මත් වුණාම හිතන්නේ වටිනා දෙයක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මේකට තව විග්‍රහයක් පෙන්නනවා. අසූචි වලක ඉන්න පණුව අතරට වැටෙනවා. අලුතෙන් වසුරු පිටා ළඟම හිටව පණුවෙක් විතර ඕකුඩට නගිනවා නැගලා අනික්කෙවුන්ට කියනවලු බලපියවක මගේ විහින තොබට හම්බුණාද මෙච්චර මෙන්න මේ වාගේ කියලා බුදුරන් වහන්සේ පෙන්නා ලාභ කීති ප්‍රහංසා ඇති පුද්ගලෙක් මගේ ලාභ කීති ප්‍රහංසාවල සත්‍ය බලාපල්ලා කියලා අනික් අයට පෙන්නනවනම් අර පණුවට දෙවෙනි නෑ කියලා උපමාවක් පෙන්නු නමුත් ඒක දන්නේ නෑ හිතලා බලනකම් ඉතින් අපි දකින්න ඕනේ බුදු දහමනුව යථාර්ථයේ හොිත තේරුම් ගන්න ඕනේ තේරුම් අරන් හිතලට මේ ලාභ කීති ප්‍රහංසා පුස්සබ් බව තේරෙනවා අසාර බව තේරෙනවා එතකොට මානසිකත්වයේ කම්පාවටපත් වෙන මනස නතුරු එහෙම නතර වෙනවා කම්පාකලී ඇලීම මුල් කරගෙන හටගත ගැටීම මුලාව නිසා තමයි ඔය ටික තිබුණේ එන යථාර්ථයේ වන අහනකොට තේරුම් ගන්නකොට ප්‍රඥාවෙන් මෙනෙහි කරනකොට ඇලීම ගැටීම මුලාව කියන මේ පාප ධර්ම තුන දුරු වෙනවා ඔය පාප ධර්ම තුන තියෙනකන් තමයි සංසාරේ හොඳ හොය හොය ඇවිද්දෙව්වේ ඇවිද්දවන්නේ ඕක නතර කරපු ධර්ම නිවන නිවීම සැනසීම ඉදාලා පේනවා ඉතින් ආදීනව දකින්න වල මෙහෙම අහලා දැරුම් අරගෙන යලි යලි සිහි කරලා ඇත්ත දකින්න බලාපොරොත්තු වෙන්නේ